ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග sbs.com.au/sinhalese.
සෝදානම් මෙමු අපි එහෙමනම් ශ්‍රී ලංකාවේ තත්ත්වෙත් පිළිබඳව විමසා බැලීම ආරම්භ කරන්නට සතිය ශ්‍රී ලාංකීය පුවත් විමසුම තුලින් සුපුරුදු පරිදි සඳුදා දවසේ ශ්‍රී ලංකාවේ සිට තොරතුරු වාර්තාකරණයට දැන් ලක්ලාස්ති වෙමින් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සුපුරුදු ලෙසින්. ආයිබෝවන් සුබෝදෑසනක් මනෝජ්.
ආයිබෝවන් සුබෝදෑසනක් විලුක්ෂි.
ඊයේ දවසේ සුවිශේෂී දවසක් නේ මේක. ශ්‍රී ලාංකිකයන්ට වඩාත් සුවිශේෂී බවට පත්ුනේ වසරින් වසර සිහිපත් කරන දවසක් බවට පත්ුනේ මීට වසර දෙකකට කලින් 2019 වසරේදී සිදුවුණු පාස්කු ප්‍රහාරයත් එක්ක. පුද්ගලයන් 279කට මරු කැඳවමින් සිදුවුණු මේ ම්ලේච්ඡ ප්‍රහාරය සම්බන්ධව වන මතකය ඊයේ දවසේ නියලිත් අලුත් වුණා. ඊයට ජේසුස් ක්‍රිස්තුස් තුමන්ගේ උත්ථානය සිහිපත් කරමින් පාස්කුව වෙනුවෙන් වන සැමරුම් ශ්‍රී ලංකාව පුරාම, ඒ වගේම ලෝකයේ පුරාම සිදුවුණා. ශ්‍රී ලංකාවට මේ පාස්කුව තවත් විශේෂිත දිනයක් බවට සනිටුහන් කරමින් පාස්කු ප්‍රහාරයේ අතීත ඒ දුක්බර මතක සටහන් ඊයේ දවස පුරාම අවදි වනු අපි දුටුවා ශ්‍රී ලංකාවෙන්. ඒ විතරක් නෙමෙයි, අග්‍රදුගුරු අතියුතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් විසින් යම් යම් ප්‍රකාශත් නිකුත් කරනු ලැබුවා. ඉතින් මේවා ටිකක් ආන්දෝලනාත්මක ප්‍රකාශ. පාස්කුවත් එක්ක මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව ශ්‍රී ලංකාවේ මේ වෙනකොට කතාබහ වෙමින් තියෙන අලුත්ම කාරණාවලින් අද වැඩසටහන අපි ආරම්භ කරමු.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උත්ථාන වීම සිහි කරන පාස්කු ඉරුදින සැමරුම් ඊයේ දවසේ සිද්ධ වුණා. ඔබත් කිව්වාගේ මීට අවුරුදු දෙකකට කලින් ලංකාවේ සිද්ධ වුණු අවාසනාවන්ත සිදුවීමේ අඳුරු මතකත් එක්ක තමයි මේ වසරේ පාස්කු සැමරුම සිද්ධ කෙරුණේ. අපේ රටේ සියලුම මේ කතෝලික දේවස්ථාන ආශ්‍රිතව පොලිස් රැකවල්, ආරක්ෂක රැකවල් යොදලා තියෙනවා අපි දැක්කා. පැමිණි සිටි පිරිස ආරක්ෂක අංශවල දැඩි පරීක්ෂාවන්ගෙන් අනතුරුව තමයි දේවස්ථාන වෙත ඔවුන් ඇතුළු වුණේ. ඊට පස්සේ තමන්ගේ සැමරුම් එහෙම නැත්නම් දේව මෙහෙයන් වලට ඔවුන්ගේ සහභාගී වීම සිද්ධ වුණා. ඒ අතර මේ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සිහි කරමින්, විශේෂයෙන්ම පාස්කු ඉරුදිනය සම්බන්ධයෙන් සිහි කරමින් ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමන්ලා අදහස් දක්වලා තිබුණා. ඔවුන් කියලා තිබුණා මේ පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවෝ වෙන පුද්ගලයින්ට කණ්ඩායම් වලට කිසිලෙසකත් නීතියෙන් ගැලවෙන්න ඉඩ තියන්නේ නැහැ කියන කාරණය. එහිඳා ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීමක් තමන් බාර ගන්න බව සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයන් වුණු හැමෝටම ඔවුන් සඳහා වන සාධාරණීෂ්ඨ කරන්න ආණ්ඩුව කටයුතු කරනවා වගේම කිතුරු ජනතාවගේ ඉවසීම පිළිබඳවත් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා විශේෂයෙන් සඳහන් කරලා තිබුණා. ඊයේ පාස්කු ඉරුදින ත්‍රස්ස ප්‍රහාරය පිළිබඳවත් සිහිපත් කරමින් දක්වපු අදහස් දැක්වීම්වලදී ඔබත් කිව්වා වගේ අපි දැක්ක ඊයේ පාස්කු ඉරුදින දේව මෙහෙයන්වරුන් අතුරුව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ටිකක් දරුණුවට අදහස් පළ කිරීමක් සිද්ධ කළා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සම්බන්ධයෙන් එතුමා විශේෂයෙන් කතා කළා. අනාගතයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වගකීම් අරගෙන ඉදිරියේ ඡන්දය ඉල්ලන්න සූදානම් වෙන්නේ රෙදි ඇඳගෙනද කියලා උන්වහන්සේ විමසන්න යුතුයි. ඒකට හේතුව තමයි එතුමා ජනාධිපතිවරයා විදිහට ඉන්නකොට, ආරක්ෂක අමාත්‍යවරයා විදිහට ඉන්නකොට රටින් බැහැරව ගිහිල්ලා මේ ප්‍රහාරය වළක්ව ගන්න කටයුතු නොකිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වුවා. ඒ වගේම පාස්කු ඉරුදින ජනාධිපති කොමිසමෙන් නිර්දේශ කරපු දඬුවම් ලබා දෙන්න කියන ඉල්ලීම සිද්ධ කරා. ඒත් එක්කම රජයේ ඇතැම් පුද්ගලයින් මේ ප්‍රහාරයට සම්බන්ධ වෙච්චි හිටපු අමාත්‍යවරුන් සමග සුහදව කටයුතු කිරීම සම්බන්ධයෙන් කාදිනල් හිමිපාණන් එතරම් ප්‍රසාදයක් දක්වන බවක් පේන්න තිබුණේ නැහැ. ඒ අතරේ අධිකරණ අමාත්‍යවරයා සඳහන් කරලා තිබුණා මේ පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ට ඉදිරි මාස දෙකක කාලය ඇතුළත ස්ථිරවම නඩු පවරන්න කටයුතු කරනවා කියලා. ඒ සම්බන්ධයෙන් වන අධ්‍යයන කටයුතු අවසන් වෙච්ච වහාම නඩු පැවරීම සිද්ධ කරනවා කියලා තමයි අධිකරණ ඇමතිවරයා සඳහන් කළේ. ඒත් එක්කම අපි දන්නවා කාදිනල් හිමිපාණන්ගේ අවධානය යොමු වෙලා තිබුණා අග්‍රාධ ගුරුතුමන් ඉදිරිපත් කරලා තිබුණු කාරණයක් සම්බන්ධයෙන් රීඩ් පැට් සමක් හැඳවුවා. ඒ තමයි මේ කඩු 6000ක් විතර ලංකාවට ආනයනය කිරීමේ සිද්ධිය. ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා සඳහන් කරලා තිබුණා පොලිස්පතිවරයාගේ නියෝගයෙන් සහකාර පොලිස් අධිකාරීවරුන්ගේ නායකත්වයෙන් යුතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවලා කටයුතු කරන බවත් සඳහන් කරලා තිබුණා. ඉතින් මෙවැනි සිහිපත් කිරීම් අඳුරු මතකයන් එක්ක තමයි ඊයේ දිනේ පාස්කු ඉරුදින ප්‍රහාරය, එහෙම නැත්නම් පාස්කු ඉරුදිනය සමරන්න කතෝලික ජනතාව කටයුතු කළේ.
අර ඔබත් සඳහන් කරපු ආකාරයට මනෝජ්, මැල්කම් රංජිත් කාඩිනල් හිමිපාණන් ටිකක් සැර ප්‍රකාශයක් කරලා තිබුණා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධව, විශේෂයෙන්ම ඔහු සේනාධි නායකයා විදිහට මේ තත්ත්වය සම්බන්ධයෙන් වගකිවීතු වගට, එසේම නැවත වතාවක් ඔහු දේශපාලනයට අවතීර්ණ වන්නට සැලසුම් කිරීම සම්බන්ධවත් මැල්කම් රංජිත් කාඩිනල් තුමන් තමන්ගේ අප්‍රසාදය පළ කරමින් අදහස් පළ කොට සිටියේ මේ ආකාරයෙන්.
මම ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලනවා රජයෙන් මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව අධ්‍යයනය කරන්නට පත් කරපු කොමිෂන් සභාවේ වාර්තාව ක්‍රියාවට නංවන්න කියලා. දැන් අපිට සමහර වෙලාවට ලැජ්ජත් හිතෙනවා, අපේ හිටපු ජනාධිපතිතුමා ඡන්දෙ ඉල්ලනවායි කියලා කතාවක් යනවා. මම අහන්න කැමති ඇඳුම් ඇඳගෙනද මේ කතාව කියන්නේ කියලා. මිනිස්සුන්ගේ මරණ ගැන දැන දැනත් තමන්ගේ නායුතුකම් අමතක කරලා දාලා පිටරටට ගිය ජනාධිපතිතුමා කොහොමද ඡන්දෙ ඉල්ලන්නේ ආයතනයක්? කොහොමද පක්ෂක නායකයෙක් වෙන්නේ? කොමිෂන් සභා වාර්තාවේ එතුමා වරදකරුවෙක් හැටියට හඳුන්වලා තියෙනවා. එහෙමනම් එතුමාට විරුද්ධව ගන්න ඕනේ ක්‍රියාමාර්ගය නීතිමය වශයෙන් ගන්නට තවත් පරක්කු කරන්න අවශ්‍ය නැහැ. තමන්ගේ වගකීම් ඉෂ්ට නොකර දැන් වගකීම් ඉල්ලන්නේ කොහොමද? දෙවෙනුව පොලිසියේ උසස්ම නිලධාරියෙක් සීනියර් DIG කෙනෙක්ගේ පෝස්ට් එකේ ඉන්නවා කන්ද උඩ රට. මේ පිළිබඳව දැනගෙන මුකුත් කරේ නැහැ කියන චෝදනාව එයා ගැන තියෙනවා. මේ කාරණාවල් තව කොමිටිපත් කර කර හොය හොය ඉන්න කාරණාවල් නෙමෙයි, වාර්තාවේ පැහැදිලිවම තියෙනවා. එහෙමනම් ඒක ක්‍රියාත්මක කරන්න ඒ වගකිව යුත්තන්. පාස්කු ප්‍රහාරයේ වාර්තාව පැහැදිලිවම නම් කරලා තියෙනවා. තවත් බලාගෙන ඉන්නේ මොන වටද, මාස ගණන් අවුරුදු ගණන්? මට ඒක අහන්න කැමති ජනාධිපතිතුමාගෙන් සහ රජයෙන්.
ඔව්, මීට අමතරව විපක්ෂ නායකවරයා සජිත් ප්‍රේමදාස මහතාත් මේ සම්බන්ධව අදහස් පළ කිරීමක් සිදු කරලා තිබුණා. විශේෂයෙන්ම ඔහුත් හිටපු පෙර රජයේ ඔහුත් සමාජිකයෙක් නිසා මේ සම්බන්ධව ඔහුටත් යම් වගකීමක් තියෙන වගට තමයි ඔහු එහිදී සඳහන් කිරීමක් සිදු කළේ.
මගෙත් වගකීමක් තිබෙනවා. ඒ වගකීම් වලින් අපි පැනලා යන්නට සූදානම් නැහැ. ඒ මම හිටපු ආණ්ඩුවක් තුළ මේ ක්‍රියාව සිදුවීම පිළිබඳව මම සමාව ගන්න. ඒක තමයි අපේ යුතුකම. ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන, සැලසුම් කරන, අනුබල දෙන, මුදල් ලබා දෙන ඒ සියලු දෙනාටම අනිවාර්යෙන්ම මරණීය දඬනීය ක්‍රියාත්මක විය යුතුමයි. මේ ආණ්ඩුවටත් මම කියනවා, තමුන්නාන්සේලා ජනතාවගෙන් සමාව ඉල්ලන්නට ඕන. වෙන වෙන න්‍යාය පත්‍ර කේන්ද්‍ර කරගෙන මේක හංගන්න යන්න එපා. වෙනමම විශේෂිත වූ කණ්ඩායමක් යොදවල පිටරට විශේෂඥවරුන්වත් ගෙන්න ගන්න. ඒකේ වරදක් මන් දකින්නේ නැහැ. ගෙනල්ලා පාස්කු ප්‍රහාරය පිටුපස තිබෙන ඒ අදිසි හස්තය, ඕ හස්තය වහාම රටට හෙළිදරව් වෙන ආකාරයේ විනිවිද භාවින් යුක්ත වූ පරීක්ෂණ පවත්වන්නේ කියලා මං ඉල්ලීමක් කරනවා.
මීළඟට අවධානයට ලක් කරමු පළාත් සභා ඡන්දය පිළිබඳව. පළාත් සභා ඡන්දය අවශ්‍ය බවට සහ ඒ පැවැත්වීමට නොහැකි වීමට බලපාන නීතිමය තත්ත්ව පිළිබඳව අපි පසුගිය සතියේදී සාකච්ඡාවට ලක් කළා. එහිදී අපි සඳහන් කිරීමක් කළා, ඔබට මතක ඇති, මේ විෂය භාර අමාත්‍යවරයා ජනක බණ්ඩාර අමාත්‍යවරයා විසින් මේ පළාත් සභා කෙටුම්පත කැබිනට් එකට ඉදිරිපත් කළා කියලා. එතනදී ජනක බණ්ඩාර අමාත්‍යවරයා විසින් යෝජනා කරලා තිබුණු දේවල් පිළිබඳව දැන් මේ වෙනකොට හෙළිදරව් වෙනවා. අපි කැමැති එකින් එක දැනගන්න මනෝජ්.
ඔව්, අපි කිව්වා වගේ මේ කලින් සතියට පෙර සතියේ කැබිනට් මණ්ඩලයට තමයි මේ සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කරේ. නමුත් අමාත්‍යවරුන්ට මේ සම්බන්ධයෙන් අධ්‍යයනයක් කරන්න ඕන ඉඳ ගිය සතියේ තමයි ඊට ප්‍රතිචාර දැක්වුවේ. ඒ අනුව පළාත් සභාවක වැඩි කඳ ගන්න පක්ෂයට පළාතට ලැබෙන ආසන දෙක වෙනුවට ඩිස්ත්‍රික්කයකට ආසන දෙකක් විදිහට අලුත් පනතෙන් සංශෝධන ගේන්න තීරණය කරලා තිනවා. ඒ කියන්නේ ප්‍රසාද ආසන දෙකක් කලින් බස්නාහිර පළාතට හම්බුනා නම් දැන් බස්නාහිර පළාතේ ඩිස්ත්‍රික්ක තුනක් තියෙනවා. ඒ අනුව ඩිස්ත්‍රික්කයකට දෙක බැගින් ප්‍රසාද ආසන හයක් හිමි වෙන්න නියමිත වෙලා තියෙනවා. ඒ වගේම ඉස්සරහට කොහොමද මැතිවරණය පවත්වන්නේ, විශේෂයෙන්ම ස්ථාවර පළාත් සභාවක් ගොඩනගන්න ප්‍රදේශයට වග කියන මන්ත්‍රීවරයෙකු ඉන්න ඕන කියන කාරණය ඔවුන් සාතික කරනවා. ඒ වගේම මන්ත්‍රීවරුන්ගෙන් 70% කොට්ටාස ක්‍රමයට 30% සමානුපාත ක්‍රමයට තෝරා ගන්න යෝජනා කරලා තියෙනවා. ඒ වගේම එක කොට්ටාසයකට එක පක්ෂයකින් අපේක්ෂකයන් 3 දෙනෙක් ඉදිරිපත් කරන්නත් මේ පනත මගින් යෝජනා කරලා තියෙනවා. ඒත් එක්කම මේ එක පක්ෂයකින් එක කොට්ටාසයකට අපේක්ෂකයන් 3 දෙනෙක් ඉදිරිපත් කිරීම පිළිබඳව ටිකක් කැළඹිලි සහගත තත්ත්වයක් තිබුණා. ඇතැම් අමාත්‍යවරු ඊට එකඟ නොවන බවක් පෙන්න තිබුණා. කැබිනට් මණ්ඩලයේ විශේෂයෙන්ම මේ විරෝධතාව මුලින් ගොනු කරලා තිබුණේ දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා. ඔහු සඳහන් කරලා තියෙනවා මේක මනාපසරණටත් වඩා අර්බුදයක් වෙනවා, එක්තරා විදිහට මේක චන්ද්‍රිකා නෝනගේ යෝජනාවක් කියලා තමන්ට හිතනවා කියලා දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා ඉදලා මේ සඳහන් කරලා තියෙනවා. ඒකට විෂයභාර ඇමතිවරයා ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමතිවරයා දැඩි විරෝධයක් පළ කරලා තියෙනවා. මේක ආණ්ඩුවේ අදහසක් විතරයි, ඔබතුමාලා ඒකට කැමතිද නැද්ද කියන එක වෙනම කතාවක්. නමුත් නගපු චෝදනා ඉල්ලාස් කරගන්නේ මන්දත මේ චන්ද්‍රිකා හිටපු ජනාධිපතිතුමියගේ යෝජනාද කියන එක ඉල්ලාස් කරගන්න කියලා ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමතිවරයා කියලා තියෙනවා. කොහොමුණත් විමල් වීරවංශ, උදේගම්මන්පිල, වාසුදේව නාරායක්කාර, බන්දුල ගුණවර්ධන දළ සලහප්පරුම කියන ඇමතිවරු මේ අදහසට එකඟ නොවන බවක් පේන්න තියෙනවා. ආසනයකටම එක පක්ෂයකින් අපේක්ෂකයන් තුන්දෙනෙක් ඉදිරිපත් කිරීම ප්‍රායෝගික නැහැ කියලා තමයි උන් කියලා තිබුණේ. කොහොමුණත් මේ 58 පතේ අනෙක් කාරණා සම්බන්ධයෙන් ගැටලුවක් නැති වුණත් මේ අපේක්ෂකයන් 3 දෙනෙක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් කාරණේ විවාදාත්මක කාරණයක් බවට පත් වෙලා තියෙනවා. ඊට පස්සේ ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරන්න පක්ෂනායකයන් සමඟ සාකච්ඡා කරලා ඒ තීරණයට එන්න කියන එක අග්‍රාමාත්‍යතුමා සඳහන් කරලා තියෙනවා. පොදුවේ ඉදිරිපත් කරපු යෝජනාවලට එකඟත්වයක් තියෙනවා. නමුත් මේ අපේක්ෂකයන් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් කාරණයට ටිකක් නොකමැත්තක් ඇතැම් ඇමතිවරු ප්‍රකාශ කරලා තියෙන බවක් තමයි පේන්න තියෙන්නේ. කොහොම වුණත් පළාත් සභා ඡන්දය ඉක්මනට තියන්න ආණ්ඩුව උත්සාහ කරන බවකුත් ඒ අතර පේන්න තියෙනවා.
පළාත් සභා ඡන්දය පිළිබඳව කතා බහ වෙමින් තියෙන වකවානුවක ඇතැම් පක්ෂ තමන්ගේ පක්ෂ ප්‍රතිසංවිධානය සම්බන්ධව විශේෂිත අවධානයක් යොමු කරලා තියෙන හැඩයි. එතනොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛයි. ඉස්සරහට කොහොමද මේ පක්ෂය ගොඩනගන්නේ? අපිට ආරංචි, මාතලේ දිස්ත්‍රික්කයේදී මේ පක්ෂ ප්‍රතිසංවිධානය කිරීම ගැන යම් සාකච්ඡාවක් පැවැත්වුණා කියලා. එතනදී මොන වගේ දේවල්ද කතා බහට ලක් වෙලා තියෙන්නේ? මොන වගේ තීන්දුව තීරණ දාගෙන තියෙන්නේ මනෝජ්?
ඔව්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අලුත් නිලධාරීන් මණ්ඩලය වෙනුවෙන් පහුගිය සතියේ දවස් දෙකක වැඩමුළුවක් මාතලේදී පැවැත්වුණා. ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අලුත් ජවයක් එකතු කරලා අලුත් ගමනක් යාම තමයි මේකේ අදහස වෙලා තිබුණේ. මාතලේ ග්‍රෑන්ඩ් මවුන්ටන් හෝටලේ තමයි මේ කටයුත්ත සිද්ධ වුණේ. ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල ගැන දයාසිරි ජයසේකර පක්ෂ මහලේකම්වරයා, ප්‍රචාරක වැඩපිළිවෙල ගැන ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා, ඒත් එක්කම ජිනීවා ප්‍රශ්නය ගැන ආචාර්ය සුරේෂ් රාඝවන් මන්ත්‍රීවරයා පැහැදිලි කිරීම කරලා තිබුණා. වැඩමුළුව රෑ 8 විතර වෙනකන් පැවැත්වලා තිබුණා. ඊට පස්සේ ඔවුන් ප්‍රිය සම්භාෂණයක් වගේ කටයුත්තකුත් සූදානම් කරලා තිබුණා. කොහොමුණත් මේ ඓතිහාසික මාතලේ ප්‍රකාශය කියලා ප්‍රකාශයක් නිකුත් කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරලා තිබුණා. ඔවුන් මේ රැස්වීම පවත්වන්න කලින්, හමුව පවත්වන්න කලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන්, මධ්‍යම කාරක සභාව, මේ පිරිස දළදා වහන්සේ වැඳ පුදාගෙන ඇවිල්ලා මහානායක ස්වාමින් වහන්සේලා බැහැ දැකලා ඊට පස්සේ උතුම් ත්‍රිපිටක ධර්මයේ ග්‍රන්ථාරූඪ කරපු මේ මාතලේ පුරවරයේදී මේ ප්‍රකාශය සිද්ධ කරනවා කියලා ඔවුන් ඊට පොඩි ගරුගාම්භීර බවකුත් එක්කාසු කරලා තමයි මේ ප්‍රකාශය සිද්ධ කරේ. පක්ෂය තුල තියෙන මේ ඓතිහාසික භූමිකාව සපත කරලා ශ්‍රී ලාංකික ජාතියේ මාතෘ භූමියේ අනාගතය සුරක්ෂිත කරන්න, සෞභාග්‍ය සම්පන්න කරන්න පක්ෂයේ මතවාදී පදනම ශක්තිමත් කරනවා. ඒත් එක්කම පක්ෂයේ සම්පත් ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව සංවර්ධනය කරනවා. දියුණු හරයාත්මක හා සදාචාරවත් දේශපාලන සංස්කෘතියක් ශ්‍රී ලංකාවේ ස්ථාපනය කරනවා. සියලු ජාතීන් හා වෙනත් සංස්කෘතික අනන්‍යතාවන් වෙනුවෙන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය සාවුරු කරනවා. ශ්‍රී ලාංකික ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය බලය අනාගතයේ ලබා ගැනීමට දැඩි කැපවීමෙන් නොපසුබස්නා උත්සාහයෙන් අධිෂ්ඨානශීලීත්වයෙන් කටයුතු කරනවා. මෙන්න මේ වගේ යෝජනා පහක් මත පදනම් වෙලා තමයි මේ ඓතිහාසික මාතලේ ප්‍රකාශය නිකුත් කරේ. ජනාධිපතිතුමා, හිටපු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාත් අදහස් දක්වුවා. පක්ෂ මහලේකම්වරුන් ඔවුන් අදහස් දක්වලා අනාගතයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරලා ඉතා ඉක්මනින් බලය ලබා ගන්න කටයුතු කරනවා කියන කාරණය තමයි ඔවුන් මතු කරලා තිබුණේ.
මේ ආකාරයෙන් පළාත් සභා ඡන්ද පිළිබඳව පක්ෂ ප්‍රතිසංවිධානය කිරීම පිළිබඳව නොයෙකුත් ආකාරයෙන් ඒකරාශී වෙමින් තියෙන කාලවකවානුවක අපි දන්නවා සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ දේශපාලනික තත්ත්වය කොහොමද කියලා, පක්ෂවල ක්‍රියාකාරීත්වය කොහොමද කියලා, විශේෂයෙන්ම මැතිවරණ ආසන්නයේදී. වෙනත් පක්ෂවල කණ්ඩායම් හෝ අවම වශයෙන් සමාජිකයන් කිහිප දෙනෙකු හෝ තමන්ගේ පක්ෂයට බාගැනීම සඳහා වන ක්‍රියාදාම බොහෝ විට සිදුවන්නේ මෙන්න මේ කාලවකවානුවේදී. දැන් මේ සඳහා වන යම් කිසි උත්සාහයක් දෝ කියලා හිතන ටිකක් අමුතු විදිහේ තොරතුරක් අපිට වාර්තා වෙනවා. දැන් ඔබ දන්නවා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක ඉන්නේ අත්අඩංගුවේ. ඔහුට මේ උසාවියට සහ නීතිඥවරුන්ට අපහාස කිරීමේ චෝදනාව යටතේ ඔහු වර්ධකර වුණා. දැන් ඔහු ඉන්නේ සිරබාරේ. දැන් ඒ අතරතුරේදී මහින්දානන්ද අලුත්ගේ අමාත්‍යවරයා රංජන් රාමනායකට දාලා තිබුණු අපහාස නඩුවක් අයින් කරගත්තා කියලා තොරතුරු වාර්තා වෙනවා. මේ අයින් කර ගැනීම පසුපස තියෙන්නේ රංජන්ව බා ගැනීමද කියන කුතුහලයත් බොහෝ දෙනෙකුට ඒ සමගම ඇති වෙනවා. අපි කැමති මේ තිරේ පිටුපස තියෙන මේ ප්‍රවෘත්තිය සම්බන්ධව තියෙන තොරතුරු දැනගන්න.
ඔව්, දැන් රංජන් රාමනායක මන්ත්‍රීවරයා 2016 මාධ්‍ය හමුවකදී තමන්ට අපහාස කරා කියලා නුගේගොඩ අධිකරණයේ පවරපු නඩුව සුගිය 31 වෙනිදා ඉල්ලාස් කරගත්ත මහින්දානන්ද අලුත්ගමුගේ ඇමතිවරයා. අධිකරණ භූමියෙන් එළියට ඇවිල්ලා මාධ්‍යවේදීන්ට ඔහු ප්‍රකාශයකුත් සිද්ධ කරා. සිර දඬුවම් විඳින රංජන් රාමනායක මන්ත්‍රීවරයාට සාධාරණයක් ඉටු කරන්න කියලා ආණ්ඩු පක්ෂ රැස්වීමේදී පෞද්ගලික යෝජනාවක් ඉදිරිපත් කරනවා කියලා කෘෂිකර්ම ඇමතිවරයා මහින්දානන්ද අලුත්ගමුගේ ඇමතිවරයා සඳහනක් කළා. වෙන පිරිසකගේ උවමනාවක් ඉටු කරන්න නොමග ගිහිල්ලා රංජන් රාමනායක මන්ත්‍රීවරයා තිරගත වෙලා දුක් විඳිනවා. අද වෙනකොට ඔහු වෙනුවෙන් පෙනී ඉන්න කිසි කෙනෙක් නැහැ. ඒ හින්දා තමන්ට විරුද්ධව අපහාස කරා කියලා පනවපු අපහාස නඩුව ඉල්ලා අස් කරගන්න තමන් හිතුවා කියලා කියනවා. ඒත් එක්කම ඔහු කිව්වා මේ රංජන් රාමනායක මන්ත්‍රීවරයාට එරෙහිව පවරපු නඩුව ඉල්ලා අස් කරගන්නවා කියලා තමන් ජනාධිපතිතුමාටත් සඳහන් කළා. මේ කිසි කෙනෙකුගෙන් පිළිගන්න අවශ්‍ය නැහැ කියලා ජනාධිපතිතුමාත් එහිදී සඳහන් කළා. යහපාරණ ආණ්ඩුව කාලේ තමන්ට වැඩිපුරම පහර ගහපු පුද්ගලය තමයි රංජන් රාමනායක මන්ත්‍රීවරයා. නමුත් ඒකට සමාව දීමෙන් අදහස් කරේ දේශපාලන පරිගැනීම් නතර කරමු කියන ආදර්ශයේ රටට දෙන එක කියන එකක් මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා සඳහන් කළා. ඒ අනුව මේ නඩුව ඉල්ලා අස් කරගත්තා වගේම ඉදිරියේදී ඔහුට සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා පෞද්ගලික මන්ත්‍ර යෝජනාවකුත් ගේනවා කියලා, පෞද්ගලික යෝජනාවක් පාර්ලිමේන්තුවට ගේනවා කියලා මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා සඳහන් කරා. දැන් රංජන රාමනායක මන්ත්‍රීවරයා අවුරුදු 4ක දඬුවම් විඳලා සිරගත වෙලා ඉන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ලැබිලා තියෙන්නේ. දැන් මේ පිළිබඳව විමසීම් කරන්න පුළුවන් කමක් නැහැ. ජනාධිපති සමාවක් ලබා දීම වගේ කාරණයකට තමයි යන්න තියෙන්නේ. ඒ සඳහා අවශ්‍ය අඩිතාලමද මේ සකස් වෙන්නේ කියලා සමහරු ප්‍රශ්න කරන්න පටන් ගත්තා. කොමුණක් මහින්දානන්ද අලුත්ගම කියන තිවරයා නඩු ඉල්ලා කරගන්නා වගේම මේ ප්‍රකාශයත් සිද්ධ කරා.
ලංකාවේ දැන් වැඩිපුරම කතාබහ වෙමින් තියෙන කාරණාව තමයි මේ සියලුම දේශපාලන කාරණා අභිබවා ගිහිලා තියෙන කාරණාව තමයි ප්‍රවෘත්තිය තමයි පොල් තෙල් ප්‍රශ්නේ. මේක ටිකක් ලංකාවට සුවිශේෂණ දේශීය කාරණාවක් වුණත් මේක ප්‍රමුඛයෙන්ම කතාබහට ලක් වෙන කාරණාව නිසා අපිත් ටිකක් ඒ පිළිබඳව අවධානයට ලක් කරන්නට කල්පනා කළා. ඇෆ්ලටොක්සින් කියන රසායනිකය පොල් තෙල් වල අඩංගු වීම නිසා මේ පිළිකාකාරක පොල් තෙල් භාවිතය සම්බන්ධයෙන් මේ වෙනකොට ජනතා උද්ඝෝෂණ පවා විවිධ ප්‍රදේශවලින් නැගී යමින් තියෙන වාතාවරණයක් මැදේ මේ සම්බන්ධයෙන් තියෙන අලුත් වාතාවරණය පිළිබඳව මදක් අවධානය යොමු කළ යුතුයි කියලා මා විශ්වාස කරනවා. මනෝජර, මේ ටික කාලයකට කලින් ප්‍රබලව කතාබහ වුණේ අර සීනි ප්‍රශ්නේනේ. සීනි බදු වංචාව සම්බන්ධව දිගින් දිගටම කතාබහ වුණාට පස්සේ තමයි මේ පොල් තෙල් කතාව ආවේ. ඒ කියන්නේ මේ සීනි ආනයනය කරපු සමාගම විසින්ම තමයි මේ ඇෆ්ලටොක්සින් පිළිකාකාරකය බහුල වශයෙන් අඩංගු පොල් තෙල් ආනයනය කළා කියලා තමයි මේ කතාව පැතුරුනේ මුලින්ම. මා කැමති ඇත්තටම මේ සීනි ප්‍රශ්නේ හොයන්න ගිහිල්ලා පොල් තෙල් ප්‍රශ්නේ අහම්බෙන් හම්බුණාද, නැත්නම් සීනි ආනයනය කරන ඒ විල්ම සමාගමට එරෙහිව යම් නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට යාමේදී මේක පටන් ගත්තද, මොකක්ද මෙහි ඇත්ත නැත්ත, කොතනින්ද මේක පටන් ගන්නෙ?
ඔව්, දැන් මේ සීනි ආනයනය කරපු සමාගම පොල් තෙල් ආනයන කටයුත්තෙක් ඉන්නවා. විශේෂයෙන්ම ලංකාවේ කටුපොල් වගාව සෑහෙන ප්‍රශ්නයක් වෙලා තිබුණා. කටුපොල්වන් ප්‍රදේශවල භූගත ජලමට්ටම සම්බන්ධයෙන් දැඩි ප්‍රශ්න ඇති වෙලා අලුත් ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කටුපොල් වගාවට සීමා පනවලා එවැනි කාරණා සිද්ධ කරා. ඊට පස්සේ මේ ෆාම් ඔයිල් ආශ්‍රිත තෙල් නිෂ්පාදන වෙළඳපොලින් ටික ටික ඈත් වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ පොල් තෙල් පරිභෝජනය සඳහා යොමු වුණා වගේම මේවායේ ප්‍රමිතිය තත්වය පරීක්ෂා කරන්න, පොල් තෙල් වල තත්වය පරීක්ෂා කරන්න පහුගිය කාලේ කටයුතු සූදානම් කරලා තිබුණා අලුතෙන්. ඒ මත කරපු පරීක්ෂණයකදී තමයි මේ සොයා ගැනීම සිද්ධ වෙලා තිබුණේ. නමුත් ඔය අර ඔබ කිව්වා වගේ සීනි ආනයනය කරපු සමාගම පොල් තෙල් උත්සානයනය කරන හින්දා ඔවුන්ම තමයි මේක කරන්න කියන චෝදනාවත් එල්ල වෙලා තිබුණා. දැන් කොහොම වුණත් එහෙම නෙමෙයි, පොදුවේ ආනයනය කරපු පොල් තෙල් බහාලුම්බල මේ ඇෆ්ලටොක්සින් කියන පිළිකාකාරක රසායනිකය තියෙනවා කියලා තමයි දැනට හොයාගෙන තියෙන්නේ. ගිය අවුරුද්දේ අන්තිම කාලේ ඉඳලා මේ දක්වා ගෙන්නපු බහාලුම් 100කට ආසන්න ප්‍රමාණයක මේ ඇෆ්ලොටොක්සින් කියන පිළිකාකාරකයේ තියෙනවා කියලා කවුරු වෙලා තියෙනවා. මේ කාලය ඇතුලේ බහාලුම් 1000ක් විතර ගෙන්නලා තියෙනවා. මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය කරපු පරීක්ෂාවකදී තමයි මේ බව අනාවරණය වෙලා තියෙන්නේ. දැන් කොහොම වුණත් පහුගිය අවුරුද්දේ අගභාගයේ ලංකාවට පොල්තෙල් අඩංගු බහාලුම් 650ක් විතර ගෙන්නලා තියෙනවා. මේ අවුරුද්දේ මේ කාලය තුළේ ගෙන්නලා තියෙනවා එවැනි බහාලුම් 354ක් විතර. මේවායින් 22ක පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් තිබුණු බවට තමයි අනාවරණය කරගෙන ඇත්තේ. කොමුණත් මේ වන විටත් ඉන් බහාලුම් කිහිපයක් ප්‍රතිපනයනය කරන්නත් කටයුතු කරලා තියෙනවා කියලායි වාර්තා වෙන්නේ. කොහොම වුණත් ලංකාවේ තියෙන ඕනෑම ආහාරයක අඩංගු වෙන්න පුළුවන් ඇෆ්ලොටොක්සින් අංශු ප්‍රමාණය බිලියනයකට අංශු කොටස් 30කට අඩු වෙන්න ඕන කියලා කියනවා. මේ පරීක්ෂා කරපු ඒවයින් සාම්පල 49ක ඇෆ්ලොටොක්සින් 10කට අඩුවෙන්, ඒත් එක්කම සාම්පල 3ක 17කට අඩුවෙන් ඔන්න ඔය වගේ අඩු මට්ටමකට තිබුණා කියලා වාර්තා වෙනවා. එතකොට ඇතැම් ඒවායේ තමයි මේ ප්‍රශ්නේ තිබුණා තියෙන්නේ. ඒ හින්දා ඒවා වෙළඳපොළේ ඉවත් කරන්න, ඒවා ප්‍රතිපනයනය කරන්න කටයුතු කරද්දී සාමාන්‍ය වෙළඳපොළේ තියෙන පොල්තෙල් මේ අලුත් අවුරුදු කාලේ පරිභෝජනයට සුදුසු මට්ටමක තියෙන බව තාවුරු කරන්න විවිධ පරීක්ෂා කිරීම් රටපුරා සිද්ධ කරමින් පවතිනවා. ඒ අනුව ලංකාවේ ලොකු මාතෘකාවක් බවට පත් වෙලා තිබුණා. මේක විවිධ පැටිකඩ වලින් අර්ථකථනය කරන්න පටන් ගත්ත හේතුව තමයි මේ සිංහල දෙමළ අලුත් අවුරුදු කාලේ හැමෝම තෙල් වලන් ලිපේ තියෙනවා. ඒකට පොල්තෙල් පාවිච්චි කරනවා. ඒ හින්දා පිළිකාකාරක පොල්තෙල් යොදලා සමහර ජීවිතවලට හානියක් කරන්න මේ උත්සාහ කරාද කියන කාරණේ මතුවෙමින් තියෙනවා. කොමුණක් මේක අලුතෙන් පොල්තෙල් සඳහා වන පරීක්ෂාවන් දියුණු කිරීමේ ප්‍රතිඵලයක් විදිහට හම්බ වෙච්ච සොයා ගැනීමක් විදිහට තමයි සනාහන් කරන්න පුළුවන්කම තියෙන්නේ.
දැන් පොල්තෙල් කතාවත් එක්ක විශේෂයෙන්ම කතාබහ වෙනවා මේ එළඹෙන සිංහල අලුත් අවුරුද්ද පිළිබඳව. අලුත් අවුරුද්ද සමයේදී අලුත් අවුරුද්දටම සුවිශේෂී වුණු ආහාර වර්ග පිස ගැනීමේදී මේ තෙල් පිළිබඳව වැඩිපුර කතාබහ වෙන නිසා අලුත් අවුරුද්දේදීත් මේ තෙල් ප්‍රශ්නේ දිගින් දිගටම ඇදී ආවිද කියන සැකයක් තියෙනවා. ඒ අතරතුරේදී මේ අලුත් අවුරුද්දට නව කොවිඩ් මාර්ගෝපදේශ නිකුත් කිරීමත් දකින්නට ලැබුණා. මොනවද ඒ සම්බන්ධයෙන් වාර්තාවන් තොරතුරු?
ඔව්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අලුත් මාර්ගෝපදේශ නිකුත් කරලා තියෙනවා පිටු පහකින් සමන්විතව. එතකොට මේ කාලය ඇතුලේ පුද්ගලයින් කොයි ආකාරයෙන්ද හැසිරෙන්න ඕන, ඒත් එක්කම වෙළඳ සැල් ගිනියන් කොයි ආකාරයෙන්ද කටයුතු කරන්න ඕන, අවුරුද්දක පවත්වන්න ඕන කොයි ආකාරයෙන්ද, මෙවැනි කාරණා යොමු කරලා තියෙනවා. අවුරුද්දකට විතර වැඩි කාලයක් ලංකාවේ ජනතාව ටිකක් හිර වෙලා හිටියා. විනෝදාංග සඳහා යොමු වෙන වැඩිපුර අවස්ථාවක් නෑ. තවමත් සංගීත ප්‍රසංගෙම පැවැත්වෙන්නේ නෑ. දැන් මෙවරත් අවුරුදු සමයේ සංගීත ප්‍රසංග පවත්වන්න ඉඩ දීලා නැහැ. කොට්ට පොරය කඹදීම වගේ තරගීසව පවත්වන්නත් ඉඩ දීලා නැහැ. අවුරුදු උත්සව සංවිධානය කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. එතනදී තමන්ගේ ආරක්ෂාව තහවුරු කරගන්න, විශේෂයෙන්ම තමන්ගේ සමීපතමයින් සමග කටයුතු කරන්න, එකට එකතු වෙලා තියෙන තරග නොපවත්වන්න කියලා තමයි නිර්දේශ කරලා තියෙන්නේ. අලුත් අවුරුදු චාරිත්‍ර පිළිබඳවත් අදහස් යොමු කරලා තියෙනවා. දැන් නොනගතේට සාමාන්‍යයෙන් පන්සල් යනවා, වෙනදා දිරිපත් කරන්නේ පන්සල් යන්න. මෙවරත් එපා කියලා කියන්නේ නැහැ. ඒ කියන්නේ පුළුවන් තරම් නිවසට වෙලා පුණ්‍ය කටයුතු සිද්ධ කරන්න කියලා තමයි කියලා සඳහන් කරලා තියෙන්නේ. පන්සලකට කෝවිලකට යනවා නම් සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු අනුගමනය කරන්න කියලා තියෙනවා. ඒත් එක්කම අවුරුදු ක්‍රීඩා එකින් එක විස්තර කරලා තියෙනවා. අවුරුදු ක්‍රීඩා 13ක් පිළිබඳව කොහොමද ඒවා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග කියලා. ඒත් එක්කම අපි දකිනවා මේ දවස්වල වෙළඳ සැල්වල විශාල පිරිසක් Tamanta අවුරුද්දට අවශ්‍ය බඩු භාණ්ඩ මිලදී ගනිමින් ඉන්නවා. එතකොට කොයි ආකාරයෙන්ද වෙළඳ සැල් හිමියන් කටයුතු කරන්නේ, වෙළඳ සැල්වලට ගියාට පස්සේ ජනතාව හැසිරෙන්නේ කොහොමද, මේ ආකාරයට පිටු පහකින් සමන්විත අලුත් අවුරුද්ද සඳහා වන කොවිඩ් නිර්දේශමාලාවක් මේ වන විට නිකුත් කරලා තියෙනවා. අපිට පේනවා මේ තිබුණු පීඩනයෙන් මිදිලා ආයි අලුත් අවුරුදු සමරන්න තියෙන වෙලාවේ මාර්තු මාසය අග ඉඳලා වගේ ජනතාව වෙළඳසැල්වලට එක්ප්‍රෙස් වෙමින් තමන්ට අවශ්‍ය බඩු බහිරාදිය මිලට ගන්න උත්සුක වන ආකාරයක් පේන්න තියෙනවා. ඊයේ ඉරිදා දවසක් අලුත් අවුරුද්දට කලින් එන අවසාන සතියන්තයට පෙර සතියන්තයේ මේ අපි පහු කරේ. ඒ හින්දා ටිකක් නගර පාරවල් වෙළඳසැල් ටිකක් කාර්යබහුල වෙලා තිබුණු බවක් අපිටත් පේන්න තිබුණා. දිල්රුක්ෂි,
හිටපු අමාත්‍ය රවි කරුණානායක ඇතුළු 8 දිනකු අත්අඩංගුවට පත් වුණා මහබැංකු බැඳුම් කර සිදුවීම හා සම්බන්ධ වන චෝදනාව යටතේ. ඔවුන්ට ඇප ලබා දීම සිදු වුණා කියලත් අපිට තොරතුරු වාර්තා වෙනවා. ඇප ලබා දීමට බලපාපු කාරණා සහ මේ සම්බන්ධව වාර්තා වන තොරතුරුත් අපි අවසාන වශයෙන් සාකච්ඡාවට ලක් කරමු. මනෝජ්,
ඔව් මහ බැංකුව 2016 මාර්තු 31 වෙනිදා භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කරද්දී රජයට රුපියල් කෝටි 1500ක පාඩුවක් සිද්ධ කරා කියලා එක නඩුවක් තිබුණා. මාර්තු 29 වෙනිදා සිදු කරපු බැඳුම් කර වෙන්දේසි රුපියල් බිලියන 36.89ක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීම කියලා නඩු දෙකක් මේ කණ්ඩායමට ගොනු කරලා තිබුණා. හිටපු මුදල් අමාත්‍යවරයා විදිහට රවි කරුණානායක මහත්මයා, ඒත් එක්කම පර්පචුවල් ට්‍රෙෂරි සමාගමේ සභාපති ජෙෆ්‍රි අලෝසියස්, අධ්‍යක්ෂ අර්ජුන් නෙලෝසියස්, ප්‍රධාන විද්‍යාඥධාරී කසුන් පලිසේන, මේ වගේ කණ්ඩායමේ 8 දෙනෙකුට ඉරහිව තමයි මේ නඩු පවරලා තිබුණේ. ඔවුන්ට ඇප ලබා දීම සිද්ධ වුණා. යනු රුපියල් 110ක් බැගින් වන මුදල් ඇප, ඒත් එක්කම රුපියල් 100ක් බැගින් වන ඇපකරුවන් දෙදෙනෙකුගෙන් සමන්විත ඇප, මේ වගේ ඇප කොන්දේසි මත තමයි ඔවුන්ට ඇප ලබා දෙන්න තීරණය කරලා තිබුණේ. විදේශ ගමන් තහනම් කරලා තිබුණා, අධිකරණයට පැමිණීම අනිවාර්ය කරලා තිබුණා. ඒත් එක්කම යම් විදිහකට සාක්ෂිකරුවන්ට බලපෑම් කරවමින් නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කරලා එතන ඉඳලා නඩු කටයුතු මෙහෙවන්න තීරණය කරලා තිබුණා. එතකොට මේ ඇප කොන්දේසි කඩ කරවමින් පැමිණිලි සාක්ෂිකරුවන්ට බලපෑම් කරවමින් ඔවුන්ගේ අප අවලංගු කරනවා කියලත්, රිමාන්ඩ් භාරය රඳවනවා කියලත් විනිසුරු මඩුල්ල නියම කරලා තිබුණා. ඒ අනුව මේ නඩුව කැඳවීම පිළිබඳව සඳහන් වෙලා තියෙනවා අප්‍රේල් 29 වෙනිදා එක නඩුවකුත්, මැයි 11 වෙනිදා අනෙක් නඩුවක් කැඳවන්න දැනට දින නියම කරලා තියෙනවා.
බොහොම ස්තුතියි මනෝජ් මේ ගෙවිලගිය සතියේ ශ්‍රී ලංකාවේ තොරතුරු වාර්තාකරණයට මෙවරත් අපත් සමග සම්බන්ධ වීම පිළිබඳව. ආයුබෝවන්. අපි එහෙමනම් ලබන සතිය සඳුදා නැවතත් හමු වෙමු.
බොහොම ස්තුතියි දිල්රුක්ෂේ. ආයුබෝවන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.